අපි දැන් කතාබහ කරන්න සූදානම් වෙන්නේ තවත් විශේෂ පුද්ගලයෙක් එක්ක, ඒ වගේම විශේෂ කාර්යයක් පිළිබඳව. ඔබ දැනටමත් දන්නවා SBS සිංහල වැඩසටහන ශ්‍රී ලාංකිකයෝ ලබා ගන්නා ජයග්‍රහණ වගේම ශ්‍රී ලාංකිකයෝ කරන විවිධාකාරයේ නවතම පර්යේෂණ පරීක්ෂණ පිළිබඳව නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා කියලා. අපිට පසුගිය දවසක කනවැකුණ රුහුණු විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක්, පර්යේෂණ කණ්ඩායමක් මේ ඉවත දාන පොල්කුඩු සහ ඇල්ගී යොදා ගනිමින් ඩීසල් නිෂ්පාදනය කරන්නට හැකි බව පෙන්වලා දීලා තියෙනවා කියලා. අපි මේ පිළිබඳව කරුණු සොයාගෙන යද්දී ඒ කතාවේ නායිකාව, එහෙමත් නැත්නම් නඩේ ගුරාව අපිට සොයාගන්නට හැකියාවක් ලැබුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශය තමයි මේ පර්යේෂණය දියත් කරලා තියෙන්නේ, මේ ප්‍රතිඵල නෙලාගෙන තියෙන්නේ. අපි මේ මොහොතේදී SBS සිංහල වැඩසටහනත් සමඟ සම්බන්ධ කරගන්නවා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තා රූපසිංහ මහත්මිය. මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අයිබෝන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමීට. චින්තා රූපසිංහ මහත්මිය, අපි මුලින්ම පැහැදිලි කරගමු මොකද්ද මේ පර්යේෂණය කියලා, පොඩි කෙටි පැහැදිලි කිරීමක් අපි කරගමු මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට.
ඇත්තටම දැන් ලෝකේ අපි දන්නවා මේ සම්ප්‍රදායික තියෙන බලශක්ති ප්‍රභවයන් දිනින් දින ෂේ වෙමින් යනවා. ඒක නිසා අපි විශ්වවිද්‍යාලයක් විදිහට අපි කල්පනා කරා මේ විශ්වවිද්‍යාලයේ විචින් අපි යම්කිසි පර්යේෂණයක් කරන්න ඕනි කියලා දැනට පවතින පුරන්ජන්නීය බලශක්ති පිළිබඳව. එතකොට මේ සඳහා මං හිතන්නේ අපි කෘෂිකාර්මික වශයෙන් ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඒ වගේම අපේ රටේ ගොඩක් වෙලාවට අපි කියනවා ස්වභාවික සම්පත් සුලභයි. ඒ කියන්නේ හොඳ පසක් තියෙනවා, හොඳ වතුර තියෙනවා. සමහර රටවල් වගේ නෙමෙයි අවුරුද්දේ මාස 12ම වගා කරන්න පුළුවන් තරම් ක්ලයිමේට් එකක් තියෙනවා. මේ කියන්නේ දේශගුණික පරිසරික තත්ත්වයන් තියෙනවා. ඒක නිසා අපි හිතුවා මේ ජෛව ඉන්ධන සඳහා ලොකු ප්‍රභව ගොඩාක් සුලභයි. ඒ වගේම ලොකු විභවයක් තියෙනවා ජෛව ඉන්ධන හඳුන්වා දීමට. ඉතින් මේ පිළිබඳ පර්යේෂණ එක අංශයකින් පර්යේෂණ ඉදිරියට අපි හිතුවා ජෛව ඉන්ධන නිෂ්පාදනය පිළිබඳ. මේදී අපේ මූලිකත්වයේ ඉදිරියට අපි සැලකුවේ ජෛව ඩීසල්. එතකොට ජෛව ඩීසල් කියන එක ඇත්තටම නිෂ්පාදනය කරන්නේ මූලික වශයෙන්ම ශාක තෙල් යොදාගෙන. ඒතර ශාක තෙල් යොදාගෙන මේවා නිෂ්පාදනය කිරීම අවශ්‍ය නිසා අපි හිතුවා ශාක තෙල් ලබා ගන්න පුළුවන් ශාක ප්‍රභව මොනවද කියලා. එතකොට මේ ඉන්ධන නිෂ්පාදනයේදී ලෝකේ සම්මතයක් තියෙනවා. මොකද මේ අපිට කිසිම ආහාරයට ගැනීමට යෝග්‍ය තත්ත්වයේ පවතින කිසිම ප්‍රභවයක් ඉන්ධන ජෛව ඉන්ධනයක් විදිහට භාවිත කරන්න බෑ. මොකද මං හිතන්නේ ලෝකයේ බලශක්ති අර්බුදයට වඩා අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලොකු අවධානයක් යොමු කිරීම වැදගත් නිසා. මොකද කඳ නැතුව මිනිස්සු මැරෙනවා, සමහර බලශක්තිය තිබුණත් කඳ නැතුව මිනිස්සු මැරෙනවා නම් එතන ලොකු ගැටලුවක් තියෙන නිසා ඒ වගේ දේවල් තියෙනවා. අපේ රටටත් මං හිතන්නේ ඒ සම්මුතියන් අදාළයි. ඒක නිසා අපිට දැන් අපි තුමු පොල් තෙල්, සෝයා බෝංචි තෙල් ඒ වගේ දේවල් තියෙන ආහාරය සඳහා ගන්න. නමුත් ඒවා අපට ඒ තෙල් කිසිම ප්‍රභවයක් අපට ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන්න බෑ. ඉතින් මේ හේතුව නිසා අපි හිතුවා ඉවතලා නැත්තරම අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික හැම ගෙදරකම මං හිතන්නේ පොල් කිරි අපේ එදිනෙදා ආහාර වේල් සකස් කිරීම සඳහා භාවිත කරනවා. හැම ගෙදරකම මං හිතන්නේ දිනකට පොල් ගෙඩියක දෙකක පොල් කුඩු ඉවතලනවා. ඒතර සමහර ඉස්සර අපේ සම්ප්‍රදායිකව ග්‍රාමීය ගෙවල් වල මේක අම්මල එකතු කරලා පොල් තෙල් හිඳිනවා. නමුත් දැනට අපි කරන්නේ ගිහිල්ලා ඒක කෙලින්ම කසල එකතු කරන එක ක්‍රස් කරන ස්ථානයේ මෙතන අපි කියන කුණු බාල්දියට මේ ටික දානවා. නමුත් එහෙම නොකර අපිට මේ පොල් කුඩු ටික හොඳින් වේලාගෙන අපිට තෙල් හිඳින්න පුළුවන් නම් මෙම තෙල් ට්‍රාන්ස් ඉස්ටිෆිකේෂන් කියන ක්‍රියාවලිය, අපි කියන ට්‍රාන්ස් ඉස්ටි කරන ක්‍රියාවලිය මගින් අපිට ජෛව ඩීසල් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ මූලිකම පරීක්ෂණ කටයුතු උනේ.
හොඳයි, අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් මේ නිපදවන, දැන් මේ ඉවතලන පොල් කුඩු සහ ඇල්ගී යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඩීසල් සහ අපි සාමාන්‍යයෙන් භාවිත කරන ඩීසල් අතර තත්ත්වයේ සහ ප්‍රමිතියේ වෙනස්කමක් තියෙනවද රූපසිංහ මහත්මිය?
ඇත්තටම දැන් අපි දන්නවා කම්ප්‍රෙෂන් ඉග්නිෂන් එන්ජින් එක, එහෙම නැත්නම් ඩීසල් එන්ජින් එක සම්පීඩන දහන එන්ජින්. එතකොට එතෙන්දි භාවිත මුලින්ම සම්පීඩන දහන එන්ජින් එක හොයාගත්ත වෙලාවෙත් ඒගොල්ල ශාක තෙල් තමයි මේක පීනට් ඔයිල්ස් කියලා කියනවා. මේ ශාක තෙල් තමයි මුලින්ම භාවිත කරලා ඒක දුවවලා තියෙන්නේ. එතකොට මෙහිදී ශාක තෙල් වල ගොඩක් ගැටලු සහිත තත්ත්වයන් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ ට්‍රාන්ස් ඉස්ටිෆිකේෂන් කියන, එහෙම නැත්නම් ට්‍රාන්ස් ඉස්ටිෆිකන්නේ කියන ක්‍රියාවලිය මගින් මේ ශාක තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන රසායනික ද්‍රව්‍ය මොනෝ ඩිසරයිඩ් මත මේ මොනෝ ඉස්ටරයක් බවට පත් කරනවා. උදාහරණයක් විදිහට අපි කියන දැන් පොල් තෙල් වලින් නම් මේක හදන්නේ. පොල් තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් අපි කොකනට් මීතයිල් ඉස්ටර් කියන සරල සංයෝගය බවට පත් වෙන මේ සංයෝගය තමයි මෙහිදී ජෛව ඩීසල් විදිහට අපි දක්වන්නේ. එතකොට මේ ජෛව ඩීසල් ඇත්තම ලෝකයේ තියෙනවා ASTM ස්ටෑන්ඩඩ් කියලා, ඇමරිකන් සොසයිටි ඔෆ් ටෙස්ටිං ඔෆ් මැටීරියල්. මේක යටතේ ඒගොල්ලෝ සම්මතයන් දීලා තියෙනවා බයෝඩීසල් සඳහා. මෙන්න මේ 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 පැරා මේ උදාහරණ විදිහට ෆ්ලෑෂ් පොයින්ට් එක, විස්කෝසිටි එක, දුස්රාවිතාවේ ෆ්ලෑෂ් පොයින්ට් එක, කැලරිෆික් වැලිව් එක, ඒ වගේ සාධක කීපයක් දීලා තියෙනවා. මෙන්න මේ පරාසය තුළ මේක තියෙන්න ඕනි කියලා. ඒතරත් මේ පොල් තෙල් වලින් නිෂ්පාදනය කරපු ජෛව ඩීසල් වල මේ පරාසයේ ඇතුලේ අපි නිෂ්පාදනය කරපු ජෛව ඩීසල් තියෙනවා. එතකොට ඒක නිසා අපිට කියන්න පුළුවන් මේක මිනරල් ඩීසල් විදිහට ආදේශකක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේම මට තව කියන්න සතුටුයි, අපි ඇත්තටම මේ සඳහා පරීක්ෂණ කටයුතු වලින් නියලුණා. ඒ කියන්නේ කඩේ තියෙන අපි කියන පෙට්‍රෝලියම් ඩීසල් සහ මේ නිෂ්පාදනය කරපු ජෛව ඩීසල් භාවිතා කරලා අපි අත්ට්‍රක්ටරිය ජීරෝ ද අත්ට්‍රක්ටරිය භාවිතා කරලා ප්ලවින් ටෙස්ට් එකක් කරේ. මත පසසක සීමී ක්‍රියාවලියක් කරා. ඒක අපි මේ කියන්නේ විද්‍යාත්මකව සංසන්දනාත්මකව මේ පරීක්ෂණය කරේ. අපි කියනවා ස්ටැටිස්ටිකල් ඇප්ලිකේෂන් කියලා. එතකොට මේ ක්‍රම දෙක භාවිතා කරලා ඉන්ධන එක අපි ඉතින් බැලුවා. මේ ශක්තිය ක්ෂේත්‍ර කාර්යක්ෂමතාවය වගේ බැලුවා. ඒ වගේම ස්පෙසිෆික් ෆුවල් කන්සම්ප්ෂන්, ඒ වගේ දේවල් අපි බැලුවා. එතකොට ඒව බලනකොට සංසන්දනාත්මකව කඩේ, ඒ කියන්නේ අපි වෙළඳ පොලින් ගන්නා පෙට්‍රෝලියම් ඩීසල් සහ මේ අපි නිෂ්පාදනය කරපු ජෛව ඩීසල් අතර සංඛ්‍යාත්මකව ලොකු වෙනසක් නැහැ කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඇත්තටම නිකන් සාමාන්‍ය කාර් වලට අපි මේක ටෙස්ට් කරේ නැහැ. මොකද අපිට ඒ සඳහා පහසුකම් නැහැ. නමුත් අත්ට්‍රැක්ටරි සඳහා අපි මේක භාවිතා කරා. ඇත්තටම ලෝකේ මේ තාක්ෂණي තියෙනවා. මං හිතන්නේ ඔය ගොඩක් දිනුන රටවල මං හිතන්නේ B20 හරි මේකල් තියෙන. ඒ කියන්නේ මේ බ්ලෙන්ඩ් එකක් විතර මිශ්‍රණයක් විදිහට මේක ජෛව ඩීසල් සහ මිනරල් ඩීසල් මිශ්‍ර කරලා භාවිතා කරනවා. නමුත් අපේ මං හිතන්නේ ශ්‍රී ලංකාවට ප්‍රථම අතට මං හිතන්නේ අනිත් විශ්වවිද්‍යාලවල යම් මට්ටමකින් මේ පරීක්ෂණ කිරීම ඇති. නමුත් මං හිතන්නේ මේ විදිහට මේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් කරන්න ඇත්තේ සමහර විට මගේ දැනුම අනුව, මම දන්න පරාසය අනුව මට ඉතින් අපේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරි විද්‍යා අධ්‍යයන අංශය වෙන්න ඕන.
හොඳයි, මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ රූපසිංහ මහත්මිය, මේ මේකට සහාය දුන්න පිරිස කවුද, ඒ වගේම මේ අදහස මුලින්ම ආවේ කොහොමද කියන කාරණා ගැන.
ඇත්තටම අපි මේක 2008 පටන් ගත්තේ. 2008 ඒ වෙලාව අපේ දෙපාර්තමේන්තුවේ තව කතිකාචාර්යවරයෙක් හිටියා, මිස සුසිල් ප්‍රේමසිරි කියලා. ඒ මහත්තයා දැන් ඇත්තටම මේ මහත්තයා දැන් ලංකාවේ නැහැ. ඒ මහත්තයා මෙන්න විදේශගතව ඉන්නේ. ඊට අමතරව මේ අවසන් වසර ශිෂ්‍යෙක් KTR ඉවංශ කියලා, ඒ මහත්තයත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණවල, ඒ මහත්තයාගේ අවසන් වසර පරීක්ෂණ කටයුතු සඳහා තමයි මෙතින් මේක අපි මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ. එතකොට ඒ වෙලාවේ ඒ ශිෂ්‍යයා ඇත්තටම දැන් ඔහු ඇත්තටම මේ උපපරීක්ෂණාධිපති පරීක්ෂණ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. එතකොට මේ ඒ මහත්තයත් අපේ කෘෂි ඉංජිනේරි විද්‍යා අධ්‍යනංශයේ කාර්ය මණ්ඩල විදිහට සුසිල් ප්‍රේමසිරි මහතාත් මමත් අපි එකතු වෙලා එයාට උදව් කරා. මේක අපි හොයන්න අපි ඇත්තෙන්ටම ඉතින්දි වැටෙන්ඩරු තෙල් නැත්නම් ජැට්‍රොෆා කියලා කියන වැටෙන්ඩරු තෙල්, පොල් කුඩු වලින් පොල් කුඩු, ඒ වගේම පාම් ඔයිල්, ඒ කියන්නේ අපි කටුපොල් තෙල් කියලා කියනවා, ඒවයි ආහාරයට ගන්න නැති කොටස. කොයිද වර්ගයේ තෙල් ඒ තුනම භාවිතා කරලා අපි ජෛව ඩීසල් හැදුවා. ජෛව ඩීසල් හදලා අපි මේ මුලින්ම මේක පරීක්ෂණ රසායනික සහ භෞතික පරීක්ෂණ ලක් කරලා බැලුවා මේක ඉන්ධනයක් විදිහට යෝග්‍යද කියලා. මොකද පෙට්‍රෝලියම් ඩීසල් එක සංසන්දනාත්මකව මේකත් කරේ. ඒතකොට ඒව අනුව බලනකොට අපිට මේ ඉන්ධන වර්ග ජෛව ඩීසල් වර්ග තුනම හොඳයි. නමුත් ඒකෙන් වඩාත් හොඳ ප්‍රතිඵල පෙන්වුවේ පොල් කුඩු වලින් හත්ත පොල් තෙල් වලින් හදපු ජෛව ඩීසල්. ඒක නිසා අපි ඊළඟ අවුරුද්දේ 2009 ඊළඟ ඊට පස්සේ වසරේ මම ඇත්තටම තව ශිෂ්‍යයා, මම තමයි ඇත්තටම එයාගේ පරීක්ෂණ ව්‍යාපෘතියේ සුපර්වයිසර් විදිහට කටයුතු කරේ, සුදර්ශන කියලා, TM සුදර්ශන. ඒ මහතාත් සමග මම කරේ ඔය අත්ඇක්ටරේට අපි පොල් තෙල්, ඒ වෙලාව ඇත්තටම අපේ ආරියවංශ මහත්තයා ඩිපාර්ට්මන්ට් එකේ දෙපාර්තමේන්තුවේ තාවකාලික පරීක්ෂණ සහායකෙක් විදිහට කටයුතු කරා. අපි කට්ටියම අපි ටීම් එකක් ඇත්තටම මේ වෙලාවේ කණ්ඩායමක් විදිහට එකතු වෙලා අපි ටෙස් කරා තෙල් අරගෙන, ඒ තෙල් වලින් බයෝඩීසල් හදලා, ඒ බයෝඩීසල් වලින් ප්ලවින් ටෙස්ට් එක කරා. කියන්නේ ක්ෂේත්‍ර කටයුතු පරීක්ෂාව සිදු කරා. ඊට පස්සේ ඇත්තටම ඊළඟට අපි ඊළඟ වසරේ තව ශිෂ්‍යෙක් මාත් එක්ක, මම සුපර්වයිසර් විදිහට වැඩ කළේ, එයා තා මේ ලංකාවේ භාවිතා නොමන විවිධ වර්ගයේ තෙල් තියෙනවානේ. උදාහරණයක් තෙල් ඇඹු ඇට, පුළුන් ඇට, කණීරු ඇට, ඒ විදිහේ රබර් ඇට, ඒ වගේ ගොඩාක් අපි අපි අන්ඩ යුටිලයිස් ක්‍රොප්ස් කියලා කියන ඒ වගේ මේ ඔයිල් මේ බීජ තෙල් සහිත බීජ වර්ග අරගෙන ඒ තෙල් සහිත බීජ වලින් තෙල් එක්ස්ට්‍රැක්ට් කරලා අපි ඊට පස්සේ ඒවයින් ජීව ඉන්ධන නිෂ්පාදනය කරලා කොහොමද රසායනික සහ භෞතික ලක්ෂණ කියලා බැලුවා. එතෙන්දී අපිට හොයාගන්න ලැබුණා කනීරු ඇටවලින් නිෂ්පාදනය කරන ජෛව ඩීසල් ඉතාම හොඳයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, මේ කනීරුවට අපිට පහසුවෙන් ලබා ගන්න බැරි නිසා. ප්‍රායෝගිකව ඒක සුලභතාවය ඉතාමත්ම අඩුයි. ඇත්තට මේ ශිෂ්‍යයා ගොඩාක් මහන්සි වෙලා ඇවිදලා ඔය වියලි කලාපේ කනීරු ඇට එකතු කරලා අපි කනීරු ඇට වලදී අපට අපි තෙල් හිඳලා ඒ තෙල් ජීව ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමට ට්‍රාන්ස්ඉස්ටිෆිකේෂන් කියන ක්‍රියාවලිය කරා. එතකොට මෙතෙන්දී මේ ඔක්කොම ප්‍රභවයන් ගැන අපි හිතුවාම දැන් ශාක තෙල්නේ අපි මෙතෙන්දී භාවිතා කරන්නේ මූලික අමුද්‍රව්‍ය විදියට. එතන මෙතෙන් ශාක තෙල් අප ට්‍රාන්ස්ඉස්ටිෆිකේෂන් කියන ක්‍රියාවලිය මගින් අපි ජෛව ඩීසල් බවට පත් කරනවා. එතකොට දැන් ප්‍රායෝගිකව බලනකොට සුලභම ද්‍රව්‍ය වෙන්නේ පොල් කුඩු. ඒක නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් පොල් කුඩු ඉතා සාර්ථකව ජෛව නින්දන එහෙමත ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය විදියට යොදා ගන්න පුළුවන්. ඒතර මේ අතරතුර ඇත්තටම ටී නමෝන් කියන ශිෂ්‍යත් එක්ක මම පරීක්ෂණයක් කරා. ඇත්තට මම ඒක තොරතුරු හොයාගත්තා. මම ওই පරීක්ෂණ පත්‍රිකාවක් කියවනකොට මම දැක්කා ඇල්ගී වලට ලොකු පොත් ඒ කියන්නේ විභවයක් තියෙනවා කියලා නිෂ්පාදනය කරන්න තෙල් ශාක තෙල්. එතකොට ඉතින්දී අපි මේ ඇල්ගී භාවිතා කරන පරීක්ෂණ පටන් ගත්ත 2011 විතර 2011-2012 කියන වර්ෂවලදී. මොකද අනිත් ශාකත් එක්ක සංසන්දනය කරලා බලනකොට ප්‍රභා සංශ්ලේෂණ ලොකු සීඝ්‍රතාවයක් තියෙන ඇල්ගී වල. ඒ වගේම අස්වැන්න නිලීමේ කාල සීමාව සති 3ක් සති 4ක් වෙනවා. ඒ කියන්නේ සති 3 සති 4 වගේ කාලෙකදී අපිට ලොකු ඇල්ගී අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ජෛව ස්කන්ධයක් විදිහට. ඒ කියන්නේ බයෝමාස් එකක් විදිහට. ඒකට අපිට මේ දැනට අපි දෙපාර්තමේන්තුවේ දිගටම මේ ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීම සඳහා ඇල්ගී විවිධ තත්ත්වයන් යටතේ වගා කරලා අපි දැන් මේ දවස්වල නිස්සාරණේ කටයුතු කරගෙන යනවා. එතකොට 2012 අතර මම ජාතික පරීක්ෂණ සභාවකින් එහෙම නැත්නම් නැෂනල් රිසර්ච් කවුන්සිල් කියන එකකින් මෙහෙම පරීක්ෂණ ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා. එතන මෙතෙන්දී අපේ බෝග විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුභසිංහ මහතාවත් මම සම්බන්ධ කරගත්තා. මොකද ඇල්ගී වගා කිරීම පොඩ්ඩක් ඔය ඇග්‍රොනොමි සයිඩ් එක නිසා. එතකොට ඉතින්දී අපි අංජලා ගම්මන්පිල කියන ශිෂ්‍යාව පස්චාත් උපාධි කටයුතු අවසන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඇත්තටම ඉතින්දී අපි ඇල්ගී වගා කරලා විවිධ තත්ත්වයන් යටතේ දැන් අපි growth protocol එකක් develop කරලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් යටතේ අපිට ඇල්ගී ඇත්තටම අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ ඇනෝක්ලොරොප්සිස් කියන ඇල්ගී මයික්‍රෝ ඇල්ගී විශේෂය කියන චුද්‍ර ඇල්ගී විශේෂය. ඒතර මෙතින්දී ඒක භාවිත කරලා අපි තෙල් හිඳලා ඇල්ගී වලින් ඒවා ජෛව ඩීසල් නිෂ්පාදනය කරලා ජෛව ඩීසල් වල රසායනික සහ භෞතික ලක්ෂණයන් පරීක්ෂා කරලා තියෙනවා. ඒතරේ ඒ ලක්ෂණයන් අර මම කලින් කියපු විදිහට ASTM ස්ටෑන්ඩඩ් වලට අනුකූලව ඒ ලක්ෂණ අපිට ලැබිලා තියෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මේ ඇල්ගී තෙල් වලින් නිස්සාරණ කරන ජෛව ඩීසලුත් ඉතා සුදුසුයි අපිට භාවිතා කිරීම සඳහා. ඒතර මෙතෙන්දී ඇල්ගී නිෂ්පාදනය කරලා තෙල් නිස්සාරණය කිරීම කියන ක්‍රියාවලිය දැනට අපි ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් අනුව අපිට ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි ඇත්තටම මෙතින්දි භාවිත කරන්නේ සෝල්වන්ට් එක්ස්ට්‍රැක්ෂන් මෙතඩ් එකක් කියන එකේ සොක්ස්ලේ කියන ක්‍රමය. ඉතින් හරිම වියදම් අධිකයි. ගොඩාක් අපි ලොකු කාලයක් වැය කරලා ලොකු බලශක්තියක් යොදවන්න ඕන. ඒතකොට ඉතින්දි අපි තෙල් චුට්ටක් ගන්නවා. ඉතින් ඒක ප්‍රායෝගික නැහැ. නමුත් අර ශිෂ්‍යයාගේ පරීක්ෂණ කටයුතු සඳහා ඒ ක්‍රමී තමයි අපි නින්නේ කරේ. දැනට අපි අවධානය යොමු කරන් තියෙනවා. දැන් කොහොමද මේ ලෝකයේ මං හිතන්නේ තාක්ෂණේ තියෙනවා ඇල්ගී වලින් තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අපි අල්ට්‍රාසවුන්ඩ් ටෙක්නොලොජි එක, එතකොට සෙන්ට්‍රිෆියුගල් ටෙක්නොලොජි, ඒ වගේ දේවල් ගැන දැන් ඇත්තටම අපි ඉතමින් ඉන්නවා. අපි ඊළඟ පරීක්ෂණ පියවර වෙන්නේ කොහොමද මේ කියන්නේ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි තෙල් නිස්සාරණ ක්‍රමයක් භාවිතා කරන්නේ ඇල්ගී වලින් තෙල් ලබා ගැනීම සඳහා කියලා. ඒතරම චුට්ටක් මම මෙතෙන්දි කියනනම් පොල් කුඩු වලින් තෙල් නිස්සාරණ කියන ක්‍රියාවලිය අපේ රටට අලුත් තාක්ෂණයක් නෙවෙයි. අපි දන්නවා ග්‍රාමීයව හැමතැනම පොල් තෙල් මෝල් තියෙනවා. පොල් තෙල් ලීටරයකට රුපියල් 20 විතර මිදලක් වැය කරලා අපිට තෙල් හිඳ ගන්න පුළුවන්. ඒක නිසා මට කියන්න පුළුවන් පොල් දැනට පවතින තත්ත්වයන් යටතේ පොල් කුඩු වලින් තෙල් නිස්සාරණ කරලා ඒව ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීම සඳහා සාර්ථක ලෙස
හොඳයි. අපි කතා බහ කරමින් සිටින්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තා රූපසිංහ මහත්මයාත් සමග. ඉවත දමන පොල්කුඩු සහ ඇල්ගී යොදාගනිමින් ඩීසල් නිපදවීමේ හැකියාව පවතින බව ලෝකෙටම පෙන්නුම් කරලා දුන්නා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශයේ පසුගිය දවසක. අපි ඒ ගැන තමයි SBS සිංහල වැඩසටහනින් මේ මොහොතේදී කතා බහ කරමින් පසු වෙන්නේ. ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහොම උනන්දුවෙන් ඉන්නවා මේ වගේ කටයුතු වලට අත දෙන්න, උදව් කරන්න. මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ලෝකේ පුරා ඉන්න මේ පර්යේෂණවලට සහාය විදිහට සහ මේ පර්යේෂණවල ඉදිරි පියවර මොනවද කියලා අපි දැනගන්න කැමතියි අවසාන වශයෙන්.
ඇත්තට මුලින්ම මට මතින් චුට්ටක් කියන්න ඕනේ, ඇත්තට අපි මේක ශිෂ්‍ය කණ්ඩායමකදී ඇත්තට මම මූලිකත්වයේ ගත්ත උනාට ඒ අවසන් වසර කෘෂි ඉංජිනේරි විද්‍යා අධ්‍යනංශයේ විශේෂීකරණ කරන ශිෂ්‍යොත් සමග මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම මට චුට්ටක් මේලයි මම හිතන්නේ මගේ යුතුකමක් අපේ දෙපාර්තමේන්තු මගින් ලංකාවේ ප්‍රථම වලට හරිත තාක්ෂණ එහෙම නැත්නම් BSc in Green Technology සහ MSc in Green Technology කියන උපාධි පාඨමාලා දෙක හඳුන්වා දීලා තියෙනවා. ඇත්තට මම හිතන්නේ අපි තමයි මූලිකවම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මේ හරිත තාක්ෂණයේ කියන BSc උපාධි පාඨමාලාව හඳුන්වා දීලා තියෙන්නේ. ඒකට මේ උපාධි පාඨමාලාවෙත් ඉන්න ශිෂ්‍යොත් සමග අවසන් වසර ඒ ශිෂ්‍යෝ සහ කෘෂිකර්ම උපාධිය යටතේ කෘෂි ඉංජිනේරු විද්‍යා අධ්‍යනංශයේ විශේෂීකරණ ශිෂ්‍යොත් සමග මේ කටයුත්ත මම නියලෙන්නේ. 2008 ඉඳලා මේ දක්වා ඇත්තටම ශිෂ්‍යෝ නැත්තම් මේ කටයුත්ත සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. මට කොච්චර අපිට කොච්චර ඕනකම තිබුණත් ඇකඩමික්ස් විදියට ඒකිනම් මම මුලින්ම ඒ හැම දිනකටම මගේ ගෞරවය මේලා පුද කරනවා. ඒ සඳහා සහයෝගී දැක්වපු. ඉතින් ඒ වගේම අපි දැන් ඉදිරි පියවරයන් ගැන කතා කරොත් ඇත්තටම කවුරු හරි ඉදිරිපත් වෙලා අපේ රට ඇතුලේ මේ අපිට පුළුවන් නම් දැන් ලොකු වාහනවල කියන්නේ හරි අපි කියනවානේ රෝඩ් වීකල්ස් කියලා නේද? ඒවට නෙමෙයි ඕෆ් රෝඩ් කන්ඩිෂන්ස් වලට කියන්නේ පස්ස සකස් කිරීම මේ වගේ කටයුතු වලට අපි ගොඩක් වෙලාවට ට්‍රැක්ටරි වගේ උපකරණ භාවිතා කරන විශේෂයෙන්ම මම හිතන්නේ අන්ඩර් ඩෙවලොප් කන්ට්‍රි එකක් විදිහට තියෙන අනිත් දේවලුත් සලකලා බලනකොට අපිට ට්‍රැක්ටරි වගේ එක හරි යෝග්‍ය උපකරණයක්. ඉතින් අඩුම තරමින් ට්‍රැක්ටරේ දිනදා භාවිතාවන් සඳහා හරි මේක අපිට භාවිතා කරන්න පුළුවන්කම සලසලා දෙනවා නම් ඒක මම හිතන්නේ රට ඇතුලින් ප්‍රතිපත්තිමය වශයෙන් පොලිසි වශයෙන් ගන්න ඕන ඩිසිෂන් එකක් ඒක. තෙල් හිඳීමේ තාක්ෂණය අපිට තියෙන නිසා දැන් ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අපිට විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන්න පුළුවන්. ඒකට අපි හිතමු අඩුම තරමින් යම් කිසි මධ්‍යස්ථානයක ගොවි සංවිධානවල එක ස්ථානයක පොල් හිඳින මෝලකුත් ඉරතර දෙන ජෛව ඩීසල් නිෂ්පාදනය කරන්න ඒ වගේ පහසුකම් අපිට සලසලා දීලා අපේ ගොවි මහත්තුරුන්ට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම අපි හරිම විශ්වවිද්‍යාල ඉදිරියට හරිම සතුටු වෙනවා. මොකද අපි දන්නවා අපේ විශ්වවිද්‍යාලවල දැන් ආචාර්ය මහාචාර්යවරු ඉතා විශාල වශයෙන් ඉන්නවා. මේක නිසා මේ පර්යේෂණ අධික ලෙස විශ්වවිද්‍යාල ඇතුළ කිරිනවා. ඉතින් ඒුණාට මම දකින විදිහට කනගාටුවෙන් උනත් කියන්නේ නෝ ඒව සමාජගත වීම මේ හරිම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපේ දෙපාර්තමේන්තුව සතු දැනට තියෙනවා. මම හිතන්නේ පේටන්ට්ස් 20ක් 30ක් විතර ඔය මේක එක දේවල් ඩිවලොප් කරපුවා. ඒතර අනිත් පැත්තෙන් මම දැන් අපේ කිරෙන පර්යේෂණ කටයුතු ඉදිරි පියවර ගැන බැලුවොත් ඒ වගේම ඔබතුමා දැන් සඳහන් කරා අපිට ලෝකයේ තියෙන තාක්ෂණය ලබා ගන්න අපි ශ්‍රී ලංකාව ගොඩාක් ඉහළ තැන්වල ඉන්නවා සාපේක්ෂව මම දන්නවා. ඇල්ගී වලින් තෙල් නිස්සාරණී කිරීම සඳහා යම් කිසි තාක්ෂණයකට අපිට ආධාර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇප්‍රොප්‍රියට් ටෙක්නොලොජි එකක් උචිත තාක්ෂණයක් වියදම් අඩු ඒ කියන්නේ කොස්ට් ඉෆෙක්ටිව් නැත්නම් ඉතින් ඇත්තටම ඩීසල් ලීටරයක් හදන්න අපිට රුපියල් 500ක් 600ක් යනවා නම් ඒක දැනට ප්‍රායෝගිකව අපිට කියන්න බෑනේ වර්ත් කියලා නේද? එතකොට ඒක නිසා මේ ඇල්ගී වලින් තෙල් නිස්සාරණී කිරීම සඳහා යම් කිසි අධ්‍යයනයක් සඳහා අපිට කවුරු හරි උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා නම් අපිට ශිෂ්‍යෝ ඉන්නවා පස්චාත් උපාධි කරන්නත් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ උපාධි කරන ඒ කියන්නේ මූලික උපාධිය සඳහා ඒ කියන්නේ BSc ලෙවල් එකේදී කරන්න අවශ්‍ය කරන ශිෂ්‍යෝ තියෙනවා. අපේ ශිෂ්‍යින්ට යම් කිසි විදියක ආධාරයක් කරන්න පුළුවන් නම් උපකරණ සහ තාක්ෂණය මූල්‍යමය වශයෙන් මොකද අපිට උපකරණ ඇත්තටම අපේ විශ්වවිද්‍යාලවල ගත්තොත් හරිම කනගාටු කියන්නේ ගොඩක් ලැබොරටරි පහසුකම් නැහැ. පරීක්ෂණ පහසුකම් හරිම අඩුයි අපිට. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් කරන්න ගියාම අපි දැන් ඇත්තටම හැමතැනම හිර වෙනවා.
හොඳයි, අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාබහට එකතු වීම සම්බන්ධයෙන්. ඉවත දමන පොල්කුඩු සහ ඇල්ගී යොදාගෙනමින් ජෛව ඩීසල් නිපදවීමේ පර්යේෂණයක් සිදු කරලා එහි ප්‍රතිඵල නෙලා අරගෙන ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක කතාබහ කරන්නට මේ මොහොතේදී සම්බන්ධ වුණා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තාරූප සිංහ මහත්මිය. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා SBS සිංහල වැඩසටහනෙන් ඔබතුමීට.
ඔබටත් බොහොම ස්තුති මේ වගේ අවස්ථාවක් අපට ලබා දුන්නට. මොකද පුංචි රටක ඉන්න පුංචි අපිට පොඩ්ඩක් පිට ලෝකෙට විවෘත වීම සඳහා අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.